හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ. හංවැල්ල දිද්දිනිය ඓතිහාසික කුණංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍ය දිද්දිනියේ විමලසංක ස්වාමීන් වහන්සේ.
සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පටවේසමෝනෝ විරුජ්ජතේ ඉන්දකීලූපමෝතාදී පුබ්බතෝ රහදෝ අපේත කද්දමෝ සංසාරාන භවන්ති තාදිනෝති. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හිරු FM සදහම් උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා පින්නත් ඔබ හැම දෙනාම ඉතාම ශ්‍රද්ධා සම්පන්නව සැදී පැහැදීව සිටින ආකාරය අපි දන්නවා. හැමදාම සෙනසුරාදා දිනේ උදෑසන කාලේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා ඉමහත් ශ්‍රද්ධාවෙන් ඔබ පින්නත් පිරිස සූදානම්ව සිටින්නේ තමන්ගේ ජීවිතයට වටිනා ධර්මාවබෝධයක් ලබාගෙන ධර්මාවබෝධයෙන් සැනසිලා තමන්ගේ ජීවිතය අනාගතයේ සාර්ථක කර ගැනීම සඳහා. අද මේ ධර්මදේශනාවේ තියෙන විශේෂත්වය නම් මේ වසරේ අවසාන දින කිහිපයක තමයි මේ ගත කරන්නේ. ඉතින් අද දවසේ මේ 29 වෙනිදා. එතකොට තව දවස් කිහිපයකින් 2025 වසර උදා වෙනවා. ඒ 2025 වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට තමයි අද මේ ධර්මදේශනාව සිද්ධ කරන්න කියන කාරණාවත් මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන. ඒ අනුව හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමා රේනෝද සිල්වා මෙතිතුමා ඇතුළු ඒ සියලු කාර්ය මණ්ඩලයට සියලු දෙනාටම අනාගතයේ ඒ ඉදිරි වසර 2025 වසර තුලත් මේ මාධ්‍ය ශේස්ත්‍රයේ යහපත් විදිහට ගත කරන්නට කටයුතු කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි අද දවසේ අපි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඒ වගේම තමයි අපේ රටවාසී සියලුම පින්නත් හැම දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් සියලු තම තමන්ගේ සම්‍යක් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඉතින් මේ කියන කරුණු කාරණා අවබෝධ කරගෙන ආශිර්වාදාත්මක දේශනාවක් හැටියට අද මේ සෙනසුරාදා උදෑසන සදහම් උදෑසන හිරු FM තුලින් ඔබ හැම දිනාටම වටිනා දහම් කාරණා කීපයක් දේශනා කරන බලාපොරොත්තු වෙනවා. මේ දේශනාවේදී විශේෂයෙන් වැදගත්කමක් තියෙන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන නිහතමානී භාවය, අල්පේච්ඡ භාවය පිළිබඳව සුවිශේෂූ චරිතයක් මුල් කරගෙන දේශනා කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ චරිතය තමයි මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි තැන වූ මහා ප්‍රඥාවක් ඇති දහම් සෙනවි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ජීවිතයෙන්, උන්වහන්සේගේ බ්‍රහ්මචාරී ජීවිතය තුළින්, මහා ප්‍රඥාවන්ත ජීවිතය තුළින් අපිට ගත හැකි ආදර්ශ බොහෝමයක් තියෙනවා. ඒ ආදර්ශයන් අපි ලබාගෙන අපේ ජීවිතයන් වලටත් ඒ ධර්මාවබෝධය ලබාගෙන, ඒ ආදර්ශය ලබාගෙන අපේ ජීවිතය හැඩගස්වා ගැනීමට තමයි අද මේ ධර්ම දේශනාව දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ. මේ දේශනාව මුල් කරන්නේ අපි සඳහන් කරන මේ සාරිපුත්ත සීහනාද සූත්‍රය කියලා අංගුත්තර නිකායේ මේක සඳහන් කරනවා. ඒ වගේම තමයි මේ දේශනාවේ වටිනාකම නම් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ඉවසීමේ භික්ෂුන් වහන්සේලා අතර අගතන්තුරු ලැබපු උත්තමයන් වහන්සේ මේ ශාසනේ. ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අගතන්තුරු ලැබුවයි කියන එක අපේ බෞද්ධ පින්වතුන් බොහෝ දෙනෙක් දන්නවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ කියලාත් බොහෝ දෙනෙක් දන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මේ ඉවසීමේ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ගත්තේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් මේ දේශනාව සඳහාගෙන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සීහනාදයක් හැටියට දැන් බුදුරජාණන් වහන්සේ සීහනාද පවත්වනවානේ. සීහනාදය කියලා කියන්නේ දැන් වනාන්තරයේ ඉන්න බලවත්ම සත්‍යය තමයි තිරිසන් සත්‍යය තමයි සිංහයා කියලා කියන්නේ. අපි අපේ කතාවල අපි පැරණි කතාවල අපේ කුඩා කාලුණත් අපි කියන්නේ වනේ සිංහයා, ඒ කියන්නේ වනේ රජතුමා තමයි සිංහයා කියලා. ජාතක කතා වුණත් ගොඩක් දුරට ඒ සම්බන්ධව සඳහන් වෙනවා. එතකොට මේ සිංහයාගේ නාදය කියලා කියන්නේ ඒ මහා නාදයක් ඒක. ඒ සීහ නාදයක් මේ ශාසනයේ පවත්වන ළඟ ලෞතරා බුදුරජාණන් වහන්සේ, ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පවත්වපු සීහ නාදයක් පිළිබඳව තමයි අද මේ දේශනාවේ සඳහන් කරන්න බලාපොරොත්තු වන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතනාරාමේ වැඩවාසය කරනකොට සාමාන්‍යයෙන් වස් කාලයක් අවසන් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා නැවත චාරිකාවේ යෙදෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා වස් කාලයට අමතරව අනිකුත් ඍතු දෙකේදීම ඍතු වලදී ඍතු තුනක් තියෙනවානේ අපේ, වස්සාන, හේමන්ත, ගිම්හාන කියලා. ඒතර වස්සාන ඍතුව හැරුණාම අනික් ඍතු දෙකේදීම ගිම්මහාන හේමන්තගේ නිරුත්තුවල භික්ෂුන් වහන්සේලා චාරිකාවේ දෙනවා. ඒ කියන්නේ ගම් නියම් ගම් චාරිකා ඇදමින් ලෝකයාට ධර්ම දේශනා කරමින් ධර්ම අවබෝධය ලබා දෙමින්, ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ දෙන්න කියලා අනුදැන වදාරලා තියෙනවා. චරිත භික්වේ චාරිකම් බහුජන හිතායි බහුජන සුඛායි කියලා, ලෝකයාට අනුකම්පා පිණිස හිතෝසය පිණිස චාරිකාවේ දෙන්න කියලා. ඒ නිසා වස් කාලයේදී පමණක් එක තැනකට ඉඳගමින් වස්වසමින් ඒ කාලය ගත කරන වැසිසාර මාසය කියලා තමයි සඳහන් කරන්නේ. ඒ කාලට වස් සමාදන් වෙලා එක් තැනකට වෙලා ඒ පිළිවෙත් සම්පූර්ණ කරමින් සීල සමාධි ප්‍රඥා දියුණු කරමින් උන්වහන්සේලා වාසය කරනවා. ඉන අනතුරේ චාරිකායදීන් ඉන්න ගමනේදී ඒ වස් කාලය එක තැනක ගත කරලා ආයි වස් කාලය අවසන් වුණාට පස්සේ නැවතත් චාරිකාවේ යෙදෙනවා, ආයි ආරම්භ කරනවා. ඉතින් මේ චාරිකාවේ එදෙන්න බලාගෙන බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරනවා. දැන් සැවැත්නුවර ජේතවනාරාමය කියන්නේ බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න තැනක්. එතකොට මේ සැරුත් මහරහතන් වහන්සේ තමයි ඉතින් භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරන්නේ, මේ භික්ෂුව මා සමග චාරිකාවේ වඩින්න ඕනි, මේ භික්ෂුන් වහන්සේලා මේ විහාරේ වැඩ ඉන්න ඕනි කියලා. විහාරේ වැඩ ඉන්නත් ඕනි යම් පිරිසක්. මොකද විහාරේටත් ඉතින් බොහෝ පිරිස් භික්ෂුන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබන්නට ඉතින් දානමාන කටයුතු වලට එහෙම ඉතින් සදහැවන්තයෝ පැමිණෙන නිසා භික්ෂුන් වහන්සේලා බොහෝ දුරට ඉතින් විහාරෙත් වැඩ ඉන්න ඕනි. මොකද බුදුරජාණන් වහන්සේත් සැවැත්නුවර ජේතවනාරාමේ මේ කාලේ වැඩ ඉන්නවා. ඉතින් මේ සැරුත් මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා මා සමග චාරිකාවේ දෙන්න ඕනි කියලා ඉතින් ප්‍රකාශ කරනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා සැරුත් මහරහතන් වහන්සේත් එක්ක චාරිකාවට සූදානම් වෙනවා. එක්තරා පෘථග්ජන භික්ෂුන් වහන්සේ නමක් පුහුදුන්, ඒ කියන්නේ කෙලෙස් සහිත යම් යම් ඉතින් අදහස් තියෙන අය, ඉතින් එදා සමාජයේ භික්ෂුන් වහන්සේලා බොහෝ හිටියා. ඉතින් අද සමාජයේ විතරයි ඉන්නේ කියලා සමහර අය හිතනවා. නමුත් අද සමාජේ නෙමෙයි, දත් හිටියා. බොහෝ සෙයින් දුර්ගුණ තියෙන නොඑක් ආකාරයේ ගති ලක්ෂණ තියෙන යම් යම් භික්ෂුන් වහන්සේලා එදත් හිටියා. ඉතින් ඒ හිටපු නිසානේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා අරමුණු කළ ශික්ෂා පෙනෙව්වේ. ওই විනය පිටකයේ තියෙන ශික්ෂාවන් එකක්වත් බුදුහාමුදුරන්ට හිතුමනාපිට පනෝපු ශික්ෂාවන් නෙමෙයි. යම් කරුණක් වැරද්දක් සිද්ධ වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ ඊට අදාළ ශික්ෂාවක් පනවනවා. ඒකට හේතුවක් එදෙන්න ඕනේ. හේතු නොයදී තවදාකවත් බුදුරජාණන් වහන්සේ ශික්ෂා පනවන්නේ නැහැ. මේ ශාසනේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 20ක් ගියාට පස්සේ තමයි ශික්ෂාවන් පනවන්නේ. ඒ අතර කාලේ මේ ශාසනේ හරි පිරිසුදුයි. ඉතින් පිරිස වැඩි වෙන්න ප්‍රශ්න වැඩි වෙනවනේ. දැන් අපි දන්නවා ආයතනයක වුණත් එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් වගේ තැනක ඉන්නකොට ප්‍රශ්න අඩුයි. නමුත් ඉතින් පිරිස වැඩි වෙන්න වැඩි වෙන ප්‍රශ්න වැඩි වෙනවා. ඒතර සාසනයටත් එහෙම තමයි උනේ. පිරිස වැඩි වෙන්න වැඩි වෙන ඉතින් ප්‍රශ්න ගැටළු ඇති වෙනකොට ඒත් හික්මවන්න විනය පනවන්න වෙනවා. ඉතින් ආයතනයක් උනත් පාලනය කරන්න බෑනේ විනයක් ශික්ෂාවක් නැත්තම්. දැන් මේ ආයතනවලත් යම්සි විනයක් පිළිවෙලක් නීති රාමුවක් තියෙන්න ඕනේ. රටකත් එහෙමනේ. ඉතින් ඒ නිසා මේ ශාල සංඝ පිරිසක් බිහි වෙනකොට ඒ ශික්ෂා පනවන්න හේතුනා. ඉතින් ඒවා පනවන්නේ යම හේතු කාරණාවක් නිසා. ඉතින් මේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා චාරිකාවට යොදවා ගන්න එක්තරා භික්ෂුන් වහන්සේ නමක් දැන් මටත් මතක් කරයි දැන් මටත් කියයි කියලා බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ භික්ෂුන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ චාරිකාවේ වඩින්න කියලා ආරාධනාවක් කළේ නැහැ. ඒ අනුව ඒ භික්ෂුන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තද දේශයක් වෛරයක් ඇති කරගත්තා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේට වැඩම කරන්න ආරාධනා කළ නැති යම් යම් හේතු කාරණා මත ඒවා ඉතින් මේ වැඩි හිතන්නෙත් නැහැ. මේ භික්ෂුන් වහන්සේල වඩින්න ඕනේ, මේ භික්ෂුන් වහන්සේල වැඩි ඉන්න ඕනේ කියලා උන්වහන්සේ නික්ලේසි උත්තමේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාගේ යම් යම් ලාභ ප්‍රයෝජන ලාභ සත්කාර බලාපොරොත්තු තියෙනවනේ. ඉතින් ඒවා ඉෂ්ට සිද්ධ වුණේ නැතුණහම දේශේ වෛරය ඇති කරගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිත හරි පවිත්‍රයි, බොහොම පිරිසුදු සිතක් තියෙන්නේ. ඉතින් ඒ අනුව උන්වහන්සේ ආරාධනා නොකරපු නිසා කුඩා හෝ වරදක් සිද්ධ වෙන අවස්ථාවක් බලන්න ඕනි කියලා මොකද කළේ, අර සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟින් යනකන් ඉඳලා උන්වහන්සේගේ සිවුරු පොට පොඩ්ඩක් තමන්ගේ ශරීරයේ ගෑවෙනකන් වැදෙනකන් ඉඳලා උන්වහන්සේ විශාල චෝදනාවක් කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මගේ ඇඟේ හිතලම හැප්පුණා, කිසිම සමාවක් ගන්න නැතුව බොහෝම වැරදි විදිහට ගියා කියලා වගේ ප්‍රකාශයක් කරන්න පටන් ගත්තා. දැන් අපි ගමන් බිමන් යනකොට පින්නතුනි උරපත්ත වදිනවනේ, අතපය හැප්පෙනවනේ. දැන් ওই බලන්නකො නගරයක් මැද්දෙන් යනකොට සමහර වෙලාවට කොයිතරම් මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා හැප්පෙනවද? එතකොට සමහර අද සමාජයේ බොහෝ සෙන් පුරුදු වෙලා ඉන අනේ සෝරි කියන්නේ, එහෙම නැත්නම් අනේ සමා වෙන්න කියලා එහෙම සිනහමුසු මුහුණින් ඒක මෙව කරගන්නවනේ. ඉතින් සමහර වෙලාවට අයනම් ගහගන්න වගේ නෝ ඇයි මොකද කියලා එහෙම අහන අවස්ථා තියෙනවා. නමුත් ඉතින් බොහොම නිහතමානී ජීවිත ගත කරන ඇත්තෝ ඉතින් ඒක ගැන සමාව ඉල්ලනවා, අනේ සමා වෙන්න කියලා එහෙම කියනවා. ඉතින් අපි දකිනවා කෝච්චියේ යනකොට, දුම්රියේ, ඒ කියන්නේ දුම්රියේ යනකොට, බස් එකේ යනකොට, මහමග යනකොට, වන්දනාමාන කටයුතු වලට යනකොට, සමහරලාට අපි විනෝද චාරිකා යනකොට, ඒ තැන් වලට යනකොට, ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් වෙනවා. එතකොට අපි හැමෝම නිහතමානී වෙන්න ඕනේ, නිහතමානීව අනේ සමා වෙන්න වැරදීමක් වුණේ කියලා එහෙම කියන්න. පාරක් පනිනකොට ඉතින් මේ වගේ දේවල් වෙනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ ඉතින් එහෙම දෙයක් උනේ නැහැ. ඇත්ත වශයෙන්ම ලොකු දෙයක් උන්නේ නැහැ. සමාව ගන්න තරම් ප්‍රශ්නයක් උනේත් නැහැ. සාමාන්‍යයෙන් නොදෙනුවත්ව ඉතින් එහෙම සමාජයේ ජීවත් වෙනකොට පොඩි පොඩි ගැටලු වෙනවා. ඉතින් ඒ විදිහට අර සිවුර කොන පොඩ්ඩක් ගෑවෙනකන් ඉඳලා මේ භික්ෂුන් වහන්සේ මහා සද්දයක් ඇති කරගත්තා. අනේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිසිම හික්මීමක් නැතුව මගේ ඇඟේ වැදිලා ගියා. මට බොහොම හිතලමයි මේක කළේ. දේශයෙන් බලන කොච්චර වැරදි අදහසක්ද කියලා රහතන් වහන්සේ නමක් තුල අංශු මාත්‍රයක්වත් ක්ලේශ ධර්මයක් නැහෙනි කියලා මේ විදිහට චෝදනා කළ බුදුරජාණන් වහන්සේට මේක ගිහින් කිව්වා. බලන්න බුදුහාමුදුරුවන්ටත් ගිහිල්ලා මෙයා මේක කිව්ව කේලම. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මගේ ඇඟි හැප්පුණා, සමාව ගන්නවත් නැතෝ ගියා කියලා මෙහෙම ලොකු චෝදනාවක් කළා. නිකන් ගැහුවා වගේ වචනෙන් චෝදනාවක් කළා. දැන් බුදුරජාණන් වහන්සේ සර්වඥ උත්තමයන් වහන්සේ, උන්වහන්සේ දන්නවා මෙතන මොකද්ද සිද්ධ වුණේ කියන එක. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේට හංගන්න බෑනේ. ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් ඇතුණාම වැරද්දක් කළාම සැබෑද මහණ ඔබ මෙහෙම කළාද කියලා ඇහුවාම කිසිදු භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බොරු කියන්නේ නැහැ. අපේ නම් ඉතින් බොහෝ දුරට සමහර අය පොලිසියේදී අධිකරණයේදී බොරු සාක්ෂි කියනවා වෙන්න පුළුවන් මම එහෙම කළේ නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒක කරන්න බෑ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ සියල්ලම දක්නා නුවණක් තියෙන නිසා බොරු කරන්න බෑ බුදුහාමුදුරන්ට. ඒ නිසා ඒ අවස්ථාවදී එහෙම විමසනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ කොයි අවස්ථාවකවත් එතන ප්‍රකාශයක් කළේ නැහැ, දේශනා කළේ නැහැ. නෑ නෑ නෑ, සාරිපුත්තයන් වහන්සේ එහෙම කළේ නැහැ. ඔබ වහන්සේ ඒ නොදැනුවත්වම ඉතින් පොඩ්ඩක් ඔය හැඟේ හැප්පුණා. ඉතින් ඒක එච්චර ගණන් ගඩ දෙයක් නෙවෙයි, සාරිපුත්තයන් වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි කියලා එහෙම ප්‍රකාශ කළේ නැහැ බුදුහාමුදුරුවෝ. එහෙම මේ එතකොට හිතනවානේ ආනේ ඔබ වහන්සේගේ, දැන් එහෙම හිතන්න පුළුවන් ඔබ වහන්සේගේ අග්‍රශාවකනේ, ඔබ වහන්සේගේ සමීප කෙනානේ. එතකොට ඒකයි මේ දැන් අපි කියන්නේ සමහරලාට ඔයාගේ ඥාතියනේ, ඔයාගේ හිතවතානේ නිසා තමයි මේ වැරද්දක් කළාම සුද්ධ කරන්න කියලා. එහෙම කියනවනේ අපි සමාජේ. ආන් ඒ වගේ කතාවක් කියන නිසා බුදුරජාණන් වහන්සේ මොකද කළේ? වහාම සාරිපුත්තට එන්න කියන්න කියලා ආනන්ද හාමුදුරන්ට අනුදැනව දැරුවා. ආනන්ද හාමුදුර ගැන බුදුරජාණන් වහන්සේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ආනන්ද හාමුදුරුත් මේ සම්බන්ධ හොඳට ඉතින් දන්නවා මොනවද වෙලා තියෙන්නේ කියලා. එනිසා ආනන්ද හාමුදුරුවෝ සැරුත් මහරහතන් වහන්සේ ළඟට ගිහ ස්වාමීනි, තථාගත බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කැඳවනවා මෙහෙම භික්ෂුන් වහන්සේනමක් මෙහෙම චෝදනාවක් කළා ඔබ වහන්සේට කියලා. දැන් මේ චාරිකාවට වඩින සූදානම් වෙලා. ඔය අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ එතෙන්ට වඩිනකොට මුගලම් මහරහතන් වහන්සේත් ආනන්ද හාමුදුරන් වහන්සේත් තව විශේෂ දෙයක් කළා. මොකද්ද? සියලුම විහාරේ වැඩඉන භික්ෂුන් වහන්සේලා ඒක රාසී කළා. ඔන්න බලන්න මේ භික්ෂුවක් වෙන වැරදි චෝදනාවක් කළා තියෙනවා අපේ සාරිපුත්තයන් වහන්සේට. ඒ නිසා අද උන්වහන්සේ හොඳ ප්‍රකාශයක් සිහිනාදයක් අනිවාර්යයෙන්ම කරනවා. මේක බුදුරජාණන් වහන්සේ දන්නවා. සියලුම භික්ෂුන් වහන්සේලා වඩින්න ඕනේ කියලා ආයුෂ්මතුන් වහන්සේලා වඩින්න කියලා විශාල වශයෙන් මේ අර විහාරේ ඉන්න ස්වාමින් වහන්සේලා වැඩින කුටි ගානේ ගිහිල්ලා ආනන්ද හාමුදුරොත් මුගලන් හාමුදුරොත් මේ ඇරවීම කළා. ඉතින් දැන් මේ විශාල සංඝ පිරිසක් රැස් වෙලා ඉන්නවා. බුදුරජාන් වහන්සේ දම්සභා මණ්ඩපේ ඉතින් වැඩ ඉන්නවා. මෙතන දැන් විත්ති හා පැමිණිල්ල දෙකම තියෙන පැ. දැන් නඩුවක් විසඳනකොට අපේ අධිකරණයක වුණත් විත්ති පාර්ශ්වය පැමිණිලි පාර්ශ්වය කියලා දෙකක් තියෙනවනේ. චෝදනා කරන අයයි චෝදනාවට ලක් වෙච්ච අය. ඉතින් මෙතනත් එහෙම දෙපාර්ශ්වෙම දැන් ඉන්නවා. දැන් පැමිණිලි පාර්ශ්වය හැටියට අර භික්ෂුව, විත්ති පාර්ශ්වය හැටියට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්නවා. දැන් මේක බලන්න බොහෝ පිරිසක් ඇවිල්ලා ඉන්නවා, වැඩම කරලා ඉන්නවා භික්ෂුන් වහන්සේලා. දැන් විශාල පිරිසක් මෙතන රැස් වෙලා ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනා ඉදිරියේ අහනවා, දැන් සැබෑද සාරිපුත්ත, මේ භික්ෂුවගේ ඇඟේ හැප්පිලා මේ භික්ෂුවට බොහොම කරදරකාරී ලෙස ඇඟේ හැප්පිලා කිසිදු සමාවක්වත් ගන්නේ නැතුව ඔබ වැඩම කළා කියලා කියන්නේ සැබෑද කියලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ විමසුවා. දැන් බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වෙලාවේ එක පාරටම කියන්නේ කියන නෑ නෑ ස්වාමීනි, මම නම් එහෙම කළේ නෑ. බලන්න එතනත් සැරුත් මහරහතන් වහන්සේ එහෙම කියන්නේ කියේ නෑ, එහෙම ප්‍රකාශ කළේ නෑ. සැරුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා කියනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ, යම් භික්ෂුවක් කායගත සතිය නොවඩන්නේද? අන්න බලන්න ආපු තැන හරි වැදගත්. මොකද මේ කායගත සතිය කියන්නේ භාවනාමය කාරණාවක්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුර දේශනා කළේ සතියෙන් වාසය කරන්න කියලා, සතර සතිපට්ඨාණයෙන් වාසය කරන්න කියලා. කායానుපස්සනා, වේදනානුපස්සනා, චිත්තానుපස්සනා, ධම්මානුපස්සනා, ඔක තමයි සතර සතිපට්ඨාණය. මේ සතර සතිපට්ඨාණයෙන් වාසය කරන්න ඕනේ. ඒතර කායానుපස්සනාවේ තියෙන විශේෂ වූ කර්මස්ථාන කීපයක් මේ ඉරියව් පිළිබඳව පැවැත්වීම බලන සිහියෙන් කටයුතු කිරීම. සති සම්පජඤ්ඤේ. දැන් භික්ෂුනාංශේලා අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි මේ සිහිය පවත්වා ගන්න එක. සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරන එක. ඒක අනිවාර්යයෙන් වැදගත් අවස්ථාවක්. ඒක කළ යුතුම දෙයක්. දැන් අපේ තියෙනවා ආනාපාන සති භාවනාවෙම කර්මස්ථාන 14ක් තියෙනවා. භාවනා කර්මස්ථාන 14ක් තියෙනවා. ආනාපාන පබ්බේ, ඊටසේ ඉරියාපත පබ්බේ, සම්පජඤ්ඤ පබ්බේ, ඒ වගේ පටික්කුල මනසිකාර්ය, ඊටසේ ධාතු මනසිකාර්ය, ඊටසේ නව සීවිතිකේ, ඔය මෘත ශරීරයක අවස්ථා නමයක් පිළිබඳ ඒ විදිහට 14ක් වෙන කර්මස්ථාන. ওই 14ෙන් දැන් පළවෙනි එක ආනාපාන සතියනේ. දෙවෙනි එක හා තුන්වෙනි එක ගත්තාම ඒකේ තියෙන සම්පූර්ණ මේ ඉරියව් පැවැත්මේ මේ සතර ඉරියව්ව, ඉරියාපත භාවනාව කියලා කියන්නේ සතර ඉරියව්ව. දැන් ඒකේ කියනවා දැන් ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති, යනකොට යනවා. සයානෝ වා සයානෝ මිති පජානාති, සැතපෙනකොට සැතපෙනවා. ටිතෝවා ටිතෝමීති පජානාති, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා. නිසින්නෝවා නිසින්නෝමීති පජානාති, එතකොට ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්නවා කියන එක තමන්ගේ ඉරියව්ව පිළිබඳ තමන් සිහියෙන් පවත්වා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි මං සරලව තවත් මේක පැහැදිලි කළොත් එහෙම, දැන් මේ පිනතුන් ගෙදර දොරේ වැඩ කටයුතු කරනවා. ඒවා සිහියෙන් නෙමෙයිනේ කරන්නේ. ඒවා සාමාන්‍ය පුරුද්දට අපි කරගෙන යනවා. අපි ගමු ගේ අතු ගාන ගන්නවා. ගේ අතු ගානකොට මොන තරම් දේවල් කල්පනා කර කරද අපි ගේ අතු ගාන්නේ. එහෙම නැත්තම් අපි උයනව පිහිනවා. එහෙම නැත්තම් අපි කනව බොනවා. දැන් ආහාරයක් අනුභව කරන බත්පත් අතර ගත්තට පස්සේ අපි කනෝ. මේ නොයෙක් දේවල් කල්පනා කරතම අපි කනවාගෙන දසන්න දැන් සම්පජඤ්ඤ පබ්බේක තියෙනවා. මේ ගතේටි තේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානක, ඒ කියන්නේ යනකොට එනකොට එදන එතකොට අසිතේ පිතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති, කනකොට බොනකොට විකනකොට පානය කරනකොට. එතකොට ඒ වගේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති, වැසිකිලි කැසිකිලන කරනකොටත් මේ සිහියෙන් කරන්න කියලා තමයි තියෙන්නේ. එතකොට මේ හැම ක්‍රියාවක්ම සති සම්පජඤ්ඤයෙන් කරන, ඒ මොහොතේ එළඹ සිටි සිහියෙන් ඒ ක්‍රියාව තුළ ඉන්න ඕනි. එතකොට ඒක තමයි. ඉතින් ඒක තව දුරටත් තියෙනවා, මේක මම නෙමේ මාගේ වශයෙන් නෙමේ ගන්න ඕනි, මේක සිතක් පහළ වුණේ. ඉතින් ඒක ගැඹුරු අදහසක් එතන තියෙන විදර්ශනාමය කාරණාවකුත් තියෙනවා. ඇති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විරති, අජ්ජත්ත බහිද්වා කායේ කායානුපස්සී විරති කියලා ওই දිර මේ තමා ඉරියව පවත්තන්නේ තේම, අන් අය පවත්තන්නේ තේමයි, තමහන් අය එහෙමයි. මේක හටගැනීම සමුදේ ධම්මානුපස්සී වා විරති, වාය ධම්මානුපස්සී වා කායස්මි විරති කියලා හටගැනීම නිරුද්ධ වීම ගැන ඒක ගැඹුරු අදහසක් එතන තියෙනවා. ඉතින් මම ගොඩාක් ඒ කාරණා කියන්න යන්නේ නැහැ. එතකොට මේ කියන්නේ කායානුපස්සනා වඩන කෙනා යන්නේ හරි සිහියෙන්, යනවා කියන සිහියෙන් යන්නේ. දැන් අපි හිතමුකෝ ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා කියන සිහියෙන් ඉඳගන්නේ, හිට ගන්නකොට හිටගෙන ඉන්නවා කියන සිහියෙන්, සැතපෙනකොට සැතපෙනවා කියන සිහියෙන්. දැන් අර ආනන්ද හැමදෝ රහත් වුණේ ওই ඉරියව් එකකින්වත් නෙමෙයි. ඒ කියන්නේ උන්වහන්සේ කුටියට ආවා භවනා කරලා, අර මේ ඔය පළවෙනි ධර්ම සංගායනාවේ පෙර දවසේ රාත්‍රීනේ උන්වහන්සේ කුටිය ඇඳ ළඟට වෙලා හිටගෙන ඉන්නකොට හිටගත්තා, සැතපෙන්න ඇඳට සැතපෙන ආසනයට සැතපෙන අවස්ථාවද රහත් වුණේ. අපි කියනවානේ ඒ කියන සත ඉරියව්ව එක ඉරියව්වකුත් නැහැ කියලා. ඒ කියන්නේ හිටගෙනත් නෙමෙයි, ඉඳගෙනත් නෙමෙයි, සැතපිලත් නෙමෙයි, එතකොට ඇවිදිමිත් නෙමෙයි, ඇවිදගෙනත් නෙමෙයි, හිටගෙනත් නෙමෙයි, සැතපිලත් නෙමෙයි. අර ඇඳට වැටෙන අවස්ථාවේ, ඇඳට නිදාගන්න අවස්ථාවේ තමයි ඒ. මොකද සිහියෙන් හිටපු නිසා, සති සම්පජඤ්ඤයෙන් හිටපු නිසා. එතකොට දැන් මේ භික්ෂුන් වහන්සේට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එන්නේ කොතෙන්ද කියන්නේ මොකද්ද? යම් භික්ෂුවක් කායගත සතිය නොවඩන්නේද? අන්න බලන්න දැන් මේක කියන්නේ මොකද්ද? මේ සිහියෙන් නෙමෙයි වාසය කරන්නේ. ඒ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ සති සම්පජඤ්ඤේ වාසය කරන්නේ. දැන් උන්වහන්සේ සතියේ නෙමෙයි වැඩ වාසය කරන්නේ. ඒකයි කියන්නේ උන්වහන්සේ භාවනා කරන්නේ නැහැ, සතිය පවත්වා ගන්න නැහැ, කායානුපස්සනා වඩන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ කියන්නේ. යම් භික්ෂුවක් කායගත සතිය නොවඩන්නේද, අනේ කායගත සතිය නොවඩන්නා වූ භික්ෂුවක් විසින් කරන්නා වූ චෝදනාවක් තමයි ඕක. ඒ කියන්නේ මේ සිහියෙන් ඉරියව් පවත්වන කෙනෙක් නෙමෙයි. සිහියෙන් ඉරියව් පවත්වන නම් එයා දන්නවා මොකද්ද උනේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නවා මොකද්ද උනේ කියලා. බුදුරජාණන් වහන්සේත් මේක දන්නවා. හැබැයි බුදුහාමුදුරෝ එතන හැමෝම ඉදිරියේ මේක ඔප්පු කරන්න ඕනේ. ඒක තමයි අධිකරණයේ කියන එක තියෙනෙත්. ඒ කියන්නේ අපේ රටක වුණත් ලෝකේ වුණත් අධිකරණයේ කියන එක කරන්නේ සීළු දෙනාම ඉදිරියේ මේක ප්‍රශ්නේ විසඳනවා. කවුද හරි කවුරුද වැරදි කියන එක. ඒක තමයි බුදුහාමුදුරුවෝ ඒක කළේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්න විසඳපු ආකාරය, ඒක හරි මහා වටිනා දෙයක්, සර්වඥ භාවයනේ ඒක කියන්නේ. එතකොට එතන සඳහන් කරනවා, ඒ විදිහට සඳහන් කරලා ඒ අවස්ථාවේදී දැන් ප්‍රකාශ කරන සාරිපුත්ත මහ කායගත සතිය නොවඩන්නේද, ඒ භික්ෂුන් වහන්සේලා එහෙම කායගත සතතිය නොවඩන භික්ෂුව තමයි සමාව ගන්නවත් නැතුව යන්නේ. ඒ නිසා ස්වාමීනි මම ඉතාම සති සම්පජඤ්ඤේ වාසය කරනවා. ඉතින් මාතින් යමක් සිද්ධ වුණා නම් ඒ මම ඒක සමාව ගන්නවා කියන කාරණා තමයි මේ ව්‍යංගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. දැන් අර භික්ෂුව බය වෙලා, මේ වෙලාවේ දැන් පෘථග්ජන පුහුදුන් කෙලෙස් සහිත මේ ඊර්ෂියා ක්‍රෝධේ වෛරේ හිත්තල තියෙන මේ ඉතින් ස්වාමින් වහන්සේ නමක් වුණත් ඉතින් පෘථග්ජන ස්වාමින් වහන්සේලා වුණා, ඔය තියෙනවනේ ඉතින් ඒ ඉස්මතු කරගන්න එපයි කියන එකනේ. බුදුහාම දේශනාගේ ඉස්මතු කරගන්න එපා, යටපත් කරගන්න, ඊට පස්සේ ප්‍රහාණය කරගන්න. ඒක තමයි මේ බුදුදහමේ කියන්නේ. ඊට පස්සේ මේ විශාල කාරණා ප්‍රාණයක් සඳහන් කරන සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතන තමයි මේ සීහනාදී කියන එක තියෙන්නේ. ස්වාමීනි මේ මහ පොළොවට දැන් සරුත් මහරහතන් වහන්සේ මේක කියලා නවත්තන්නේ, තව කාරණා කියනවා. තමාගේ නිහතමානී භාවය තමයි මෙතන පෙන්නුම් කරන්නේ. ඒක මේ මාන්නකින් කරන එකක් නෙමෙයි, මේ රහතන් වහන්සේ නමක් නේ, මහා උත්තමයෙක් නේ. ස්වාමීනි යම් මේ මහ පොළවට පිරිසුදු දේ දානවා, අපිරිසුදු දේ දානවා. පිරිසුදු අපිරිසුදු දේ කුවාම කෙල, සෙම, සොටු, මල, මුත්‍ර, එතකොට ඒ සියල්ලම දානි කොහෙද? අපි ඔක්කොම බැහැර කරන්නේ කොහෙද? මහ පොළවට. ඒ වගේ රන් රිදී ආදී වටිනා දේත් මේ මහ පොළවට දානවා. එතන මහ පොළවට හොඳ දේ දානවා, නරක දේ දානවා, පිරිසුදු දේ දානවා, අපිරිසුදු දේ දානවා, කවදාකවත් මහ පොළොව පිළිකුලක් ඇති කරගන්නේ නැහැ. අනබලන හරි වටිනා දෙයක් මේ කියන්නේ. දැන් මහ පොළොව ගැන හිතන්නකො, අපි මොන දේ කරන්නෙත් මේ මහ පොළොව මත ඉඳගෙනනේ. ඒතර මහ පොළොවට නේද අපි මේ හැමදේම දාන්නේ. ඒතර හොඳ දේත් දානවා, පිරිසිදු දේත් දානවා, අපිරිසිදු දේත් දානවා. මහ පොළොව කම්පා වෙනවද ඒ සම්බන්ධව? ප්‍රතික්ෂේප කරනවද? නෑ, මහ පොළොව සියල්ලම උපේක්ෂාවෙන් බාර ගන්න. ආන් ඒ වගේ ස්වාමීනි, මමත් මහ පොළොව වගේ. ඒ කියන්නේ මේ මොකද්ද මේ කියන්නේ? අටලෝ දහමට කම්පාවන්නේ නෑ. ඒක සමා සඳහන් කරන මේ පටවීසමෝනෝ විරුජ්ජති ඉන්ද්‍රකීලූපමෝතාදීපු බුදු. ඒ කියන්නේ යම් ඉන්ද්‍රකීලයක් වගේ කියලා කියන්නේ. ඉන්ද්‍රකීලයක් ගැන දැන් අපේ රතන සූත්‍රයේ යතින්ද්‍රකීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේ වියසම්පකම්පියෝ. නගරයක තියෙන ඉන්ද්‍රකීලයක්. ඒ ඉන්ද්‍රකීලයේ සිව් දිසාවෙන් හමන සුලකටවත් හෙලවෙන්නේ නැහැ. චතුබ්බි වාතේ වියසම්පකම්පියෝ. ඒ වගේ තමයි මේ අෂ්ටලෝක ධර්මයට කෙලෙස් ප්‍රහාණය කර බුත්තමයන්ලා අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ. මොනවද? යස ආයස, නින්දා ප්‍රසං, සැප දුක්, ඈ ওই කියන කාරණාවලට කවදාකත් ලාභ ලාභ, යස ආයස, නින්දා ප්‍රසංසා, සැප දුක් කියන මේ අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ. කීර්ති ප්‍රසංසා, ඒ වගේම සැප දුක්, ඒ වගේම නින්දා අපහාස, ඔය ඔක්කොම හොඳ නරක දෙකම අපි සමහර අය ඉතින් කීර්ති ප්‍රසංසා එනකොට අපි සතුට වෙනවා, නින්දා අපහාස එනකොට දුක් වෙනවා, පීඩාවටපත් වෙනවා. එහෙම නෙමෙයි, දැන් මේ එකක්වත් උපේක්ෂාවෙන් මේවා එකකටවත් සැලෙන්නේ නැහැ කියන එක තමයි මෙතන සඳහන් කරන්නේ. මහ පොළොවත් ඒ වගේනේ. දැන් මහ පොළොවට හොඳ දේත් දානවා, නරක දේත් දානවා. ඒත් මහ පොළොව පිළිකුලක් ඇති කරගන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි මමත් කියලා මේ බුදුරජාණන් වහන්සේ ඉදිරි සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ සඳහන් කරන මහ පොළොවේ පමණක් නේ ස්වාමිනී, ජලයටත් එහෙමයි. මේ ජලයට මිනිසු මල මුත්‍ර අසූචි මුත්‍රා කෙල සෙම සොටු සැරව ලේ ආදී සෑම දෙයක්ම දහදිය හැම දෙයක්ම ජලයට දාන. දැන් අපි ජලය කියන කෙනේ අපි පිරිසුදු කරන්නේ. හොඳ දේවලුත් දානවා ජලයට, පිරිසුදු දේත් ජලයට දානවා. ඒතර පිරිසුදු දේත් දානවා, අපිරිසුදු දේත් දානවා. ජලය කවදාකවත් පිළිකුලක් ඇති කරගන්නේ නැහැ වගේ තමයි මමත් මේ සියලු දේම උපේක්ෂාවෙන් බලනවා, උපේක්ෂාවෙන් බාර ගන්නවා. හරි වටිනා අදහසක් මේ කියන්නේ. ඒ වගේම සඳහන් කරන ස්වාමීනි, ගින්න කියන්නේත් ඒ වගේ. ගින්නටත් හොඳ දේත් දානවා, ගින්නට නරක දේත් දානවා. ඔය කියන දේවල් ගින්නෙන් දවනවා. පවිත්‍ර දේ, අපවිත්‍ර දේ හැමදේම ගින්නෙන් දවනවා. කවදාකක් ගින්න ප්‍රතික්ෂේප කරනවාද? මේක අපවිත්‍රයි, මේක අයින් කරනවා, මම මේක විතරක් අර ජලයට, ජලයත් ඒ වගේ. එතකොට මේ ජලය කවදාකත් කියනද මේ හොඳ දේවල් විතරයි මම ගන්නේ, නරක දේවල් ගන්නෑ කියලා? එහෙම කරන්නේ නෑනේ. දැන් අපි ජලය ෆිල්ටර් කරනවා කියලා කියන ෆිල්ටර් කිරීම, ඒක අපි කරන වැඩක්නේ. අපි තමයි ඒක කරන්නේ. නමුත් ජලයේගේ එහෙම එකක් නැහැ. ජලය තුළ එහෙම එකක් නැහැ. මේ අජීවි දෙයක් තමයි. නමුත් මේ උපමාවක් මේ පැහැදිලි කරන්නේ. ඊට සඳහන් කරනවා ගින්නටත් හොඳ දේවල් දානවා, නරක දේවල් දානවා. ගින්න කවදාකවත් ඒ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, උපේක්ෂාවෙන් බාර ගන්නවා. ආන් ඒ වගේ තමයි එතකොට සඳහන් කරනවා මේ සුලගත්තී වගේ. සුලඟ කියන්නේ හොඳ දේවල් හමාගෙන යනවා, නරක දේවල් තමයි. දැන් අපි බලන සුලඟට කොයිතරම් දුර්ගන්ධයන් හමාගෙන යනවද කියලා, සුවඳ දේවල් කොච්චර හමාගෙන යනවද කියලා බලන්න. සමහර අය සුවඳ විලුම් භාවිතා කරනකොට ළඟින් එනකොට හරි සුවඳක් එනවා. ඒත් සුලඟින් ඒක එන්නේ. සමහරලාට සමහර කෙනෙක් ළඟ දුර්ගන්ධයක් එනවා, ඒකත් සුලඟනේ බාර. මේ සුලඟත් හැමදේම බාර ගන්නවනේ. සුලඟත් හැමදේම පිරිසුදේත් බාර ගන්නවා, අපිරිසුදේත් බාර ගන්නවා. හැබැයි සුලඟ කවදාකත් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අන්න බලන්න මෙතන සඳහන් කරනවා. ඒතර මෙතන සඳහන් කරන මේ ජලය, මහ පොළොව, ජලය, ගින්න කියන කාරණා හතරක් ගැන කියනවනේ. එතකොට මේ උසුලඟ මෙතන සඳහන් කරන මහ පොළොව කතා කරනවා, ජලය ගැන කතා කරනවා, ගින්න ගැන කතා කරනවා, සුලඟ ගැන කතා කරනවා. මේ ගැන ව්‍යංගෙන් කියවෙන අපිට ධර්ම කාරණා මොනවද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් ජල, දැන් අපි කියන මහ පොළොව කියන්නේ පඨවිම නෙමෙයි, පඨවි ස්වභාවයෙන් වැඩි. ජලය කියලා කියන්නේ ආපෝ නෙමෙයි, ආපෝ ස්වභාවය වැඩි. එතකොට තේජෝ කියන්නේ ගින්දර නෙමෙයි, ගින්දර තේජෝ ස්වභාවය ගින්දර තුළ වැඩි. සුලඟ කියන්නේ වායෝ නෙමෙයි, වායෝ ස්වභාවය වැඩි. එතකොට මේ රූපේ ශරීරයේ හැදිලා දින මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වලින් රූපයන් හටගන්නේ මොනවද? අභිධර්මානුකූලව ගත්තොත් එම රූපයක් හටගන්න රූපයක් තුළ තියෙන රූප කලාපයක් තුළ තියෙන මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. ඉතින් මේ ශරීරයේම කියන්නේ පටවි ආපෝ තේජෝ වායුවල එකතුවක්. දැන් මේකෙදී කුණුඹ කොටාස 22ක් තියෙන අර පටික්කුල මනසිකාරේ කායानुපස්සනාව විදිහට කේසා ලෝමානකා දන්ත තචෝ මන්සන්නහරු අට්ටි අට්ටි මිජ්ජං වක්කං හදයන් යකනං හිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං කියලා තියෙනවනේ. ඒතර කේස් ලොම් නියදස් සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව දලඹුව පෙනහැල්ල කුඩා බඩවැල මහා බඩවැල පැසුණු ආර නොපැසුණු ආස පිත සෙම සැරව දහඩි උරුණු තෙල ඔහොම තියෙන 32 ඔය ඔක්කොම හැදලා තියෙන මොනවද? පටවියාපෝ තේජෝ වායු කියන සතර මහා භූත ධාතු එකතුවක්. ඉතින් මේ ශරීරයේම තියෙන මොනවද? රූප කලාප. මේ රූප කලාප හැදලා තියෙන මොනවද? පටවියාපෝ තේජෝ වායු කියන සතර මහා භූත ධාතුන්ගේ. ඉතින් මේක බොහෝ දුරට අර ඔය කායනුපස්සනාවේ තවත් කර්මස්ථානයක් වෙනා ධාතු මනසිකාරේ. කියන්නේ පටවි වශයෙන් කොටස් වලට බෙදෙනවා, තේජෝ වායු ආපෝ වශයෙන් කොටස් වලට බෙදීමකුත් තියෙනවා. එතකොට මේ කියන්නේ මේ ශරීරය ගැන මම උණගු වෙන්නේ නැහැ කියන එක. මේ තවත් ඉදිරියට මේ ගැන හොගක් කරුණු කියනවා. ඉතින් දැන් මේ කියන්නේ මේ ස්වභාවික දේවල් ගැන. මේ මහ පොළොව, ජලය, ගින්න, වාතය, මේ හැම දෙයකටම මිනිසුන් පවිත්‍ර දේ දානවා, අපවිත්‍ර දේ දානවා. හැබැයි පවිත්‍ර දේ විතරක් බාරගෙන අපවිත්‍ර දේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සියල්ලම බාර ගන්නවා වගේ තමයි මේ ලෝකේ නින්දා, පහස, ආදී සැප, කීර්ති, ප්‍රශංසා හැම දෙයක්ම ඉතින් මම උපේක්ෂාවෙන් බාර ගන්නවා ස්වාමීනි කියලා බලන්න සරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරලා. දැන් අපි ওই විදිහට හැසිරෙන්නේ නැහැනේ පින්නතුනේ. අපේ සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙන අපි ඔහොම හැසිරීමක් නැහැ. බලන්න මේ නික්ලේසි උත්තමෙක් රහතන් වහන්සේ නමගේ හැසිරීම බලන්න අපිට හරි ආදර්ශයක්. ඒ වගේම තමයි කෙනෙක් ඉදනවා රහත් වුණාම හොත නැහැ. එහෙම නැහැ. රහත් භාවය කියන්නේ මහා ශ්‍රේෂ්ඨ උත්තම තත්ත්වයක්, නික්ලේසි භාවයක්. හැබැයි ඒක හැමෝගේ මේ නිහතමානී ගුණේ එන්නේ නැහැ. දැන් කෙලෙස් ධර්මයන් කොහොමද රහතන් වහන්සේලා තුල නැහැ. නමුත් රහතන් වහන්සේගේ ජීවිත අපි ආදර්ශයට ගන්න ඕනේ. මේ කෙලෙස් නිසා තමයි අපි මේ තත්ත්වයටපත් වෙන්නේ. මේ කෙලෙස් කියනවා හොඳ දේවල් නෙමෙයි. මේ කෙලෙස් කියන්නේ අපිව පීඩාවටපත් කරන දේවල්. අපි දුකටපත් කරන දේවල්. මේ අපේ හුඟාක් මේ ශරීරයේ රෝග පීඩාවත් පවා හටගන්න හේතු වෙන්නේ මොකද? කෙලෙස්. මේ ක්ලේශ 1000 කියන මේ ස්වභාවය තමයි මේකට හේතුව. ඊට පස්සේ මේකේ කාරණා 9ක් පැහැදිලි කරන මේ සීහනාදී තුල. තව ඊළඟ එක තමයි පිස්නාකඩයක්. පිස්නාකඩයක් කියලා කියන්නේ අපි කියන්නේ මේ පිහින දෙයක්. අපි ලේන්සුව ගමුකෝ. ලේන්සුවත් අපේ පිස්නාකඩේ. අපි ලේන්සුවක් භාවිතා කරන්නේ ඇයි? අපි ලේන්සුව භාවිතා කරන්නේත් අපේ ශරීරයේ මේ තියෙන අපවිත්‍ර ස්වභාවයන් පිහිදා ගන්න. දැන් මේ ශරීරයේ පටික්කුල මනසිකාරයේ පැහැදිලි නවදොරකින් කුණු වැගිරෙනවා කියලා කියනවනේ. ඇස් දෙකෙන්, නාස් පුඩු දෙකෙන්, දෙකන් සිදුරු වලින්, ඒ වගේම මුඛයෙන් මල මුත්‍රා මාර්ගවලින් නිරන්තරයෙන්ම නවදොරකින් කුණු වැගිරෙනවා. ඒක අපි දන්නවා. ඒ දන්න හින්දා තමයි අපි මොන හරි අපි ගාව ඉතින් මේ අපි කියන්නේ පිස්නාකඩයක්, ලේන්සුවක් මොකක් කරේ භාවිතා කරන්නේ. මොකද කඳුළු වෙන අවස්ථා තියෙනවා. කබ කඳුළු වෙනවා. සොටු දීර එන වෙලාවල් තියෙනවා. ඒතර කෙල සමහරලාට අපේ මුවෙන් පිට වෙන අවස්ථා තියෙනවා. ඒතර මේවා මේ නවදොරකින් කුණු වැගෙන නිසා අපි ඒතර මේ පිස්නාකඩයත් උපමා කරනවා. මොකද පිස්නාකඩය කියන්නේ හොඳ දේත් පිහිනවා, නරක දේත් පිහිනවා. පිස්නාකඩ ඒ ඔක්කොම බාර ගන්න දේ. අපේ ලේන්සුව කියන්නේ ඕන දෙයක් බාර ගන්නවා. හොඳ දේ අපි සාමාන්‍ය හොඳ දේටත් ගන්නවා, නරක දේ කියන්නේ අපවිත්‍ර දේ පවිත්‍ර කරන්නත් අපි ගන්නවා, ශරීර පිරිසිදු කරගන්න ගන්නවා. හැබැයි මේ පිස්නාකඩය ලේන්සුව කවදාකවත් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අන්න පිස්නාකඩයක් වගේ ස්වාමිනී මමත් මේ හැම දෙයක්ම උපේක්ෂාවෙන් බාර ගන්නවා කියන එක ප්‍රකාශ. දැන් මේ සියලුම භික්ෂුනාසල මේක අහගෙන ඉන්නේ. මේ අපිට හරි ආදර්ශයක් මේ කාරණාව. ඒකයි මේ වසර අවසාන වෙලා තවත් අවුරුද්දක් ලැබෙන මොහොතේ අපි ජීවිතේ හදාගන්න ඕන කාරණාවක් තමයි මේ පැහැදිලි කරන්නේ. ඊට සඳහන් කරන තවත් තාමත් නිහතමානී භාවය ඇති කරන උපමාවක් පැහැදිලි කරනවා. සැඩොල් දැරියක් වැරහැල්ලක් ඇඳගෙන පැසක්ගෙන, පැසක් කියන්නේ මල්ලක් කූඩයක් අරගෙන නගරයක් මැද්දෙන් යනවා. දැන් අපි නයි යයිද එහෙම? දැන් හිතන්දකෝ විශාල අපේ ඉතින් ප්‍රධාන නගරේ. දැන් අපි ගෙදරින් දා නගරට යනනම් හොඳ ඇඳුමක් ඇඳගෙන යනවනේ අපි. සමහරවල් කියන මට යන්න බෑ, මේ මං මේ දැන් වාහනයක යන අය සමහර වෙලාවට කියන මට මේ වාහනේ බහින්න බෑ, මගේ ඇඳුම හොඳ නෑ කියලා කියනවා. ඒ මොකද අපි එහෙම යන්නේ නෑ. සමහරවල් ගෙදරින් දා මොන හරි වැඩක් කර කර හදිසි මොන හරි බඩුවක් මුට්ටුවක් ගේනොනත් කවුරු වාහනේ ගියොත් එහෙම සමහර කියන අනේ මට වාහනේ බහින්න බෑ, මොකද මේ මං හොඳ ඇඳුමක් ඇඳගෙන ආවේ නෑ කියලා එහෙම කියනවනේ. එතකොට මේ තන සැඩොල් දැරියක්. සැඩොල් කියලා කියන්නේ ඒ කාලේ හැටියට ඉතින් මේ පහත් කුලයක කෙනෙක්. සමාජේ ගණන් ගන්න යන්නේ එහෙම අය. මේ කියන්නේ මේක කියන්නේ මේ ධර්මානුකූල අපි පැහැදිලි කරන මේ අතීතේ සමාජ ක්‍රමේ. එතකොට මේ සැඩොල් දැරියක් වැරහැල්ලක් ඇඳගෙන, දැන් සැඩොල් කියන අය සමාජේ ගණන් ගන්න ඒ කාලේ. අද සමාජේ එහෙම කුල බේද ගොඩක් බොහෝ දුරට අඩුයි. නමුත් අතීතය බොහොම ඉන්දියානු සමාජය තුළ තදිම තිබ්බ දේවල්නේ. ගණන් ගන්න සමහරලාට ලොකු බොහොම ප්‍රභූ පිරිසෙනට කානුවට බහිනවා. ඇ සුනීත සෝපා ගැනීම කතාව සඳහන් කරන්න කානුවට බහිනවා. බොහෝම යටහත් පහත් වෙනවා. ඉති එතකොට මේ සැඩොල් දැරියක් නගරෙක යන්නේ හරීම ලැජ්ජාවේ. හරීම බයින් හරිම ත්‍රාසයෙන් බීතියෙන් යන්නේ. නිකං උත් නෙමෙයි වැරහැල්ලක් ඇඳගෙන යන්නේ. එ වැරහැල්ලක් ඇඳගෙන මේ නගරයේ මැද්දෙන් යනවා සැඩොල් දැරියක්. ආන්නේ වගේ තමයි මමත් මේ යන්නේ ස්වාමිනී, මමත් ඒ වගේ තමයි මගේ ශරීරය මම පරිහරණය කරන්නේ. ඉතින් මෙතන තව කාරණාවක් කියනවා. මේ ශරීරයේ පිළිබඳ ගත්තහම අපි ශරීරයේ කෙරෙහි බොහෝම ආඩම්බරයක් තියෙන අපේ ශරීරයේ රූපය ගැන. පිනතු මේ රූපය ගැන ශරීරය ගැන ආඩම්බර වෙන්න දෙයක් නැහැ. ඇයි මේ ශරීරයේ කවදාද ජරාවටපත් වෙලා කුණු වෙලා මිය පරලෝ ගියාට පස්සේ ජරාවටපත් වෙන එක? මේ ශරීරයේ නඩත්තු කරන අපි කොච්චර දුක් විඳිනවද කියලා හිතන්නකෝ. අපි දවසර වේල් ඔයත් වේල් තුනක් කෑම දෙනවා, වතුර ටික දෙන්න ඕනි, ඒ වගේම බෙහෙත් හේ ටික දෙන්න ඕනි, එතකොට හොඳ ඇඳුමක් අඳවන්න ඕනි, හැමදාම උදේ නැගිටගම් පිරිසිදු කරන්න ඕනි, හැමදාම උදේ දත් ටික මදින්න ඕනි, හැමදාම මූණ හොදන්න ඕනි, නා ගන්න ඕනි, ඇඟ හොද ගන්න ඕනි. එතකොට උදේ නැගිටගම් අපි කොහෙටද යන්නේ? බොහෝසෙන් අපි යන්නේ නාන කාමරයට. එතකොට ඒ ගිහිලා මොකද කරන්නේ? මේ ශරීරය පිරිසිදු කරන තමයි අපි එළියට බහින්නේ. හොඳ අපි දන්න මේ ඒ නැගිට්ට ගාම අපිට එළියට යන්න බෑ කියලා. එතකොට අපි ආහාර ටික අනුභව කරන්න ඕනි. එතකොට වැසිකිලි කැසිකිලියට යන්න ඕනි. එතකොට මේ ශරීරයේ නඩත්තු කරන අපි මොන තරම්නම් කාලයක් ගත කරනවද, මොන තරම් වෙහෙසක් ගන්නද, මහන්සියක් වෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශරීරයේ පවත්වා ගන්න පමණයි අපි ආහාර ගන්න ඕනි කියලා. දැන් අපි ඇත්තරම මම ඇහුවොත් ඔබ පින්නතුන්ගෙන් ඔබ ශරීරයේ පවත්වාගෙන යන්නද ආහාර ගන්න කියලා නෑනි. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දේශනා කළේ දැන් අපි මේ දැන් මම මේ කාරණා කියන්නේ මේක කරන්න එපයි කියන එක නෙමෙයිනේ. දැන් වික්ෂුන් වහන්සේ වුණත් අපිත් අලුවෙම නැගිටලා ඉතින් මුණ හොදගෙන ඒ තමයි එළියට බහින්න ඕනේ. සමාජයේ ඉස්සරහට එන්න ඕනේ. විහාරයක හිටියත් කුටියක හිටියත් හුදකලා හිටියත් අපි මේ ශරීර කෘත්‍ය ටික කරගන්න ඕනේ. මොකද ඒක නැතුව අපිට මේ අපිරිසිදු ඉන්න බෑ. ඒක පරිහරණය අපිට මේ ලැබිච්ච කර්මයෙන් ලැබිච්ච ස්වභාවයේ ශරීරයේ කියන එක අපි පරිහරණය කරන්න වෙනවා. මේ රූපස්කන්ධය අපි පරිහරණය කරන්න වෙනවා. අපි මේක නඩත්තු කරන්න ඕනි. ඒතර ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත චාරිකාව දේශනා කළේ. ඉතින් පාත්‍රය අරගෙන උදේට යන්න පිණ්ඩපාතේ. ඒ මේ ශරීරය පවත්වා ගන්න එපා. මේකට ආහාර දෙන්න එපා. ඒ නිසා බෙහෙත් ඕනි. ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසෙන් එකක් බෙහෙත් හේ ටික දෙන්න ඕනි මේක ලෙඩ වෙනකොට. ඒතර සිවුරු පරිහරණය කරන්නේ මේක විලි වහ ගන්න. ලැජ්ජ ඇති තැන් වහ ගන්න. ඒතර සීතෙන් උස්නේ මිදෙන්න. එතකොට ඒ කුටි සෙනසුන් භාවිතා කරන්නේත් එහෙමයි. සිව්පසේ පරිභෝජනය කරන මේ ශරීරය පවත්වාගෙන යන්න. ඉතින් අපි ශරීරයේ පවත්වාගෙන යෑමටද මේ ඔක්කොම කරන්නේ? නිකන් කල්පනා කරලා බලන්නකෝ. අපි ශරීරයේ පවත්වාගෙන යන්නද පින්නතුනේ මේ ජීවිතේ අපි ආහාර අනුභව කරන්නේ, ගෙවල් දොරවල් නේ? අපි ලෞකික සැප සම්පත් විඳින්න, අපි කාම සම්පත් විඳින්න, ආස්වාදයේ පිණිස අපි මේ හැම දෙයක්ම කරන්නේ. අපි ආහාර අනුභව කරන්නේ නැහැ නේ මේ ශරීරයේ පවත්වාගෙන යන්න කියලා. එහෙමනම් ඉතින් අපි හැමදාම එකම ආහාරය අනුභව කරන්න පුළුවන්. එහෙම අනුභව කරන්නේ නැත්තේ ඇයි? එකම ආහාරය අපි අනුභව කරන්නේ නැත්තේ ඇයි? අපිට ඒක කාලයක් යනකොට එපා වෙනවා. නිසා අපි ආස්වාදයක් ඕනේ අපිට. මේක වෙනස් වෙන්න ඕනේ. අද කාපු අද උදේ කාපු එක දවල්ට කන්නේ නැහැ. දවල්ට කාපු එක රැයට කන්නේ නැහැ. සමහර කලාතුරකින් කරන. නමුත් ඒ අපි ව්‍යංජන එහෙම වෙනස් කරනවා. අද කාපු ව්‍යංජන නෙමෙයි හෙට ගන්න. ඒක ඒව රස කරන. මේ රසයේ පිණිසනේ, ආස්වාදයේ පිණිසනේ අපි මේ ආහාර ගන්නෙ. ඒ නිසානේ අපි ගොඩ දෙනකල ලෙඩ වෙලා තියෙන්නේ. ශරීරේ පවත්වාගෙන යනවා කියන අදහසකින් නෙමෙයි අපි මේ කටයුතු කරන්නේ. ශරීරේ පවත්වාගෙන යනවා කියන අදහසින් කටයුතු කරන්න කියලා බුදුහාම දේශනා කළේ භික්ෂුන් වහන්සේ. යාවදී මස කාහෙති තියා කියලා එහෙම පින්නපාතේ වළඳනකොට ප්‍රත්‍යක්ෂා කරන්න. මගේ මේ ශරීරේ පවත්වාගෙන යාම සඳහා තමයි මම ආහාර අනුභව කරන්නේ. ඒතර මේ ආහාරයට නොඑක් නොවේ දේවල් එකතු කරන්නේ මේ මොන රස විඳින්ද? එතකොට මේ එතකොට අපිට තේරෙනවා මේ අපි මේ ශරීරයෙන් නඩත්තු කරන. දැන් මොකද්ද මේ ශරීරය කවදා හරි වෙන්නේ? ඉතින් මේ ශරීරයේ අචිරං වතයං කායෝ පටවින් අධිසෙස්සති කියලා එහෙම සඳහන් කරන ගාථාවේ චුද්ධෝ අපේත විඤ්ඤාණෝ නිරත්තංග කලින්කර. මේ ශරීරයේ විඤ්ඤාණය පහ වුණාට පස්සේ මේ ශරීරයේ දිරාගේ දරාගරක්සේ පොළොට පස් වෙනවා. මේක මේ කුණු වෙලා අර නවසීවිතයේ තියෙන උද්දුමාතකම් විනීලකම් විපුබ්බකම් කියලා ඉදිමෙනවා, නිල් වෙනවා, ඒ වගේම ඕජා වෙගිරෙනවා, ඊට පස්සේ කෙනහිලන් විසින් කාදමනවා. එහෙම ඊට පස්සේ මේ ශරීරෙට වෙන්නේ ඕකනේ අන්තිම අට්ටික දක්වා ඇටසැකිල්ල බවට පත් වෙනවා. ඒතර මේ තරම් මේ ජරාවට පත් වෙන ශරීරයක් අපි නඩත්තු කරන්න ඕනේ. මේක පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. මේක නැත්තම් ඉන්න බෑ. නමුත් අපි මේක සැප දෙමින් ආස්වාදයේ විඳිමින් මේ ලෝභ දේශ මෝහාදී කෙලෙස් වර්ධනය කරන්න තමයි අපි මේක අරගෙන තියෙන්නේ. ශරීරයේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ශරීරයට ඇලෙන්න එපා, ශරීරයට යටෙන්න එපා, ශරීරේ පාවිච්චි කරන්න පරිහරණය කරන්න. හැබැයි මේක සතියෙන් යුත්ව කායానుපස්සන අවබෝධයෙන්, කායానుපස්සන වඩන කියන ශරීරයේ පිළිඳම අවබෝධයක් ඇති කරගන්න මේක ජරා ව්‍යාධි තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා දෙතිස් කුණප කොටාසෙන් ඇදලා නවදුරු කියන කුණ වැගරන අසුබෝධයක් හැටියට තමයි මේක දකින්න ඕනේ කියලා බුදුහාම දේශනා කළා. ඉතින් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේලා දැන් ආයි කලන්න දෙයක් නැහැ. රහතන් වහන්සේලා මේ රූප වේදනා සංඥා සංකාර විඥානක පංච පාස්කන්ධේ කියන හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. උන්වහන්සේලා දැන් තියෙන්නේ පිරුණම් පානකම් ශරීරේ පවත්වා ගන්න විතරයි තියෙන්නේ. පිරුණම් පානකම් මේ ශරීරේ පවත්වා ගන්න ඕනේ. ඒ නිසා තමයි පින්න පාති වඩින්නේ. එතකොට මේ ශරීරේ පවත්වාගෙන මේක ලස්සන දෙයක් හැටියට නෙමෙයි, වටිනා දෙයක් හැටියට නෙමෙයි. මේක දැන් කරන්න දෙයක් නෑ. උප්පත්තියෙන් කර්මය මේක ලැබුණා. හැබැයි සියලු කෙලෙස් නිසා රහත් උනත් ශරීරය අතහරින්න බෑනේ. එකපාරට ආයුෂ දිනකන් ජීවත් වෙන්න බෑ. පිරුණම් පානකම් පිරුණම් පැවටස මේ සියල්ලම අවසන්. නමුත් මේ ශරීරේ නඩත්තු කරන්න ඕනේ. ඒ නිසා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙතන ගේනවා කාරණාවක්. මොකද්ද? මම හරියට මේ ශරීරේ පාවිච්චි කරන්නේ සැඩොල් දැරියක් වැරහැල්ලක් ඇදගෙන නගරයක් මැද්දෙන් යන වගේ තමයි මම මේ ශරීරය පාවිච්චි කරන්නේ. මේ ගැන මට කිසිම ආඩම්බරයක් නෑ. අද මේ රූපය ගැන කොච්චර ආඩම්බර වෙනවද සමහර අය. ඉතින් හොඳයි, ලෞකික ජීවිතයේ යම් යම් දේවල්ට මේක අවශ්‍ය වෙනවා. නමුත් ඒකේ යථාර්ථයත් අපි තේරුම් ගන්න ඕනේ. සඳහන් කරන අංකැඩිච්ච ගොණෙක් නගරයක් මැද්දෙන් යන්නේ කොහොමද? අංකැඩිච්ච ගොණෙක්. දැන් සාමාන්‍ය ගවරැලක් ඉන්නවා. ඒ ගවරැලේ එක ගවරැලේකේ එක ගවයේගේ අං දෙක නෑ. එයා කොහොමද ජීවත් වෙන්නේ? මොකද ගවයේගේ තියෙන එකම ආරක්ෂා අන් දෙක. දැන් ඒ සත්තුන්ට ලැබිච්ච ආරක්ෂා සඳහා ලැබිච්ච දේවල් තියෙනවනේ. ඉත්තෑවෙක් ගත්තා, ඉත්තෑ කූරු තියෙනවා, එහෙම තියෙනවනේ එක එක සත්තුන්ට ආරක්ෂා වෙන දේවල්. හොට කුරුල්ලන්ට හොටක් තියෙනවා. එතකොට අලියෙක්ගේ සමර ඇතුන් දල තියෙනවා, හොඬ තියෙනවා. ඉතින් ඒ නිසානේ අපි සත්තු ළඟට යන්නෙත් නැති සමහර ඒ සත්තුන්ට ආරක්ෂා වෙන්න යම් යම් දේවල් තියෙනවා. ඒවෙන් අපිට යම්සේ අනුතුරු වෙන්නත් පුළුවන්. එතන අං දෙක කැඩිච්ච ගොණෙක් වුණාම දැන් අපි වුණත් ඒ ගුණෙක් ළඟට යන්න බය නැහැ. එහෙමනොත් එහෙම. ඇයි? මොකද දන්නා යාට බලයක් නැහැ කියලා. ස්වාමිනි, අං කැඩිච්ච ගුණෙක් නගරයක් මැද්දෙන් යන්නේ කොහොමද? එයා හරි බයෙන් යන්නේ. එයාට අනතුරක් આવත් ප්‍රතිචාර දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එයා මොකද කරන්නේ? බොහොම නිහතමානීව, බොහොම බයෙන් සැකින් යන්නේ. ඒ වගේ තමයි මමත් අං කැඩිච්ච ගුණෙක් වගේ කියලා සඳහන් කළා. බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමාට උපමා කළ අං කැඩිච්ච ගුණෙක් නගරයක් මැද්දේ යනවා වගේ තමයි මත් මේ යන්නේ. මේ ශරීරය ගැන මට ලොකු ඇල්මක් නෑ. මේක ආඩම්බරයක් මගේ නෑ. අර භික්ෂුන් වහන්සේලා මේ ටික අහගෙන ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා දැන් මේ පෘථග්ජන භික්ෂුන් වහන්සේට. ඊට සඳහන් කරන තවත් කාරණාවක් මොකද්ද? තරුණියක් හා තරුණෙක් තාමත් පිරිසුදුව නාල සර්වාභරණින් සැරසිලා ඉන්නවා. මේ උපමාව තමයි මම අර පහුගියේ දැන් මේ කලින් කියපු කාරණාවට මේ ගත්තාම බලන්න මේ ශරීරයේ ලස්සනයි කියන හිතන කාරණාවත් එක මේ අසුබ ස්වභාවය. තරුණයෙක් හා තරුණියක් තාමත් ලස්සනට ඇඳලා පැළලා සර්වාභරණෙන් සැරසිලා සුවඳ විලවුන් ගල්වල ඉන්න වෙලාවේ කුණු වෙච්ච සර්පකුණක් හරි බලුකුණක් හරි, එහෙම තමයි මේ ධර්මයේ සඳහන් කරන්නේ. පිළිකුලක් ඇති කරන්න අවශ්‍ය කාරණාවක් නෙමෙයි මේ කියන්නේ යථාර්ථයේ. සර්පෙක් කුණු වෙලා හරි බල්ලෙක් හරි කුණු වෙලා හරි කුණක් කරේ ඉල්ලනවා. කොහොම පිළිකුලක් ඇති වෙයිද බලන්න. තරුණයෙක් හා තරුණියක් බොහෝ ලස්සනට ඇඳලා හොඳට පිරිසුදු ඉන්න වෙලාවක එයාට දෙනවා කරට බලුකුණක් හරි සර්පකුණක් හරි. කොච්චර පිළිකුල් කරනවද? කොච්චර පිළිකුල් කරයිද? සරුත් මහරහතන් වහන්සේ මෙතෙන්දී දේශනා කරන උත්සාහ කරන්නේ මොකද්ද? ආන් ඒ වගේ තමයි මම මේ ශරීරය පාවිච්චි කරන්නේ. ඒ පිළිකුලෙන් ඒ තරුණයා හා තරුණිය ඒ සර්පකුණ තමන්ගේ කලේ කරේ එල්ලුවාම එයත් යම් පිළිකුලක් ඇති කරගන්න යම්සේද ආන් ඒ වගේ තමයි මමත් මේ ශරීරයේ කෙරේ පිළිකුලක් ඇති කර මේ ශරීරයත් මම බලුකුණක් සර්පකුණක් වගේ මේක ගඳ ගහනවා, මේක දරාවටපත් වෙන එක. මේ ගැන මට කිසිම ආඩම්බරයක් නැහැ. මට මේක කිසිම මේ පිළිබඳ මට වටිනාකමක් නැහැ. මේක මම මේ පරිහරණය කරනවා විතරයි කරන්නේ කියලා ඒ විදිහට ආඩම්බරයක් ගන්න නැති ස්වභාවයක් තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ශරීරය ගැන එතන පැහැදිලි කරන්නේ. ඒ සඳහන් කරන්නේ මොකද්ද? පිරිසුදු වෙච්ච තරුණයෙක් හා තරුණියෙකුට සර්පුණක් හරි බලුකුණක් හරි කරේ එල්ලුවා වගේ කියලා තමයි සඳහන් කරන්නේ. තවත් කාරණාවක් සඳහන් කරනවා මේ මස්හැලියක් හිස මත තබාගෙන යනකොට. ඒකේ මස්හැලියක් කියලා කියන්නේ ඉතින් ඒක මොනතරම් අපිරිසිදුද, ඉතින් ගඳ ගහනවා වෙන්න පුළුවන්. හිස මත තබාගෙන යනකොට ඒකෙන් වතුර ඇඟට වැටෙන්න පුළුවන්. බොහොම පරිස්සමින් අරගෙන යනවා වගේ තමයි මේ ශරීරය පරිහරණය කරන්න කියලා සඳහන් කළා. එතන මේ සඳහන් කරන්නේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමාගේ රූපය ගැනවත් ශරීරය පිළිබඳ මම ආඩම්බර වෙන්නේ නැහැ. මේ භික්ෂුව මට චෝදනා කළේ මගේ ශරීරය හැප්පුණා, මට කිසිදු ආකාරයෙන් මගෙන් සමාව ගන්නෙත් නැතුව මේ භික්ෂුව ගියා කියන චෝදනාව තමයි මට කරන්නේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ මේ ප්‍රකාශ කරනවා. හැබැයි ස්වාමීනි, මම ඒ යම් භික්ෂුවක් කායගත සතිය වඩන්නේ නැත්තම්, ශරීරය පිළිබඳ යථාර්ථය අවබෝධ කරගන්නේ නැත්තම්, සිහිනෝණින් යුත් වාසය කරන්නේ නැත්තම් තමයි භික්ෂුවක් මේ විදිහට චෝදනා කරන්න කියලා තමාගේ නිහතමානී භාවය පැහැදිලි කරන බලන්න. දැන් මුල් උපමාවෙන් පැහැදිලි කළේ ජලයට මහ පොළොවට, ජලයට, ගින්නට, සුළඟට පිරිසුදු දේත් දානවා, අපිරිසුදු දේත් දානවා. හැබැයි මහ පොළොව කවදාකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මට පිරිසුදු දේ විතරයි ඕනේ, අපිරිසුදු දේ එපායි කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ බාර පිරිසුදු දේ බාර ගන්නෙත් නැහැ, අපවිත්‍ර දේ ප්‍රතික්ෂේප කිරීමක් කරන්නෙත් නැහැ, දෙකම බාර ගන්නවා. ඒ වගේ ස්වාමීනි, මම නිന്ദ අපහාස සියල්ලම බාර ගන්නවා. මහ පොළොව වගේ මම, ජලය වගේ මම, ගින්දර වගේ මම, සුළඟ වගේ මම. ඒ වගේම තමයි සැඩෝල් දැරියක් වැරහැල්ලක් ඇඳගෙන මල්ලක් එල්ලගෙන නගරයක් මැද්දෙන් යනවා වගේ තමයි මම යන්නේ. මගේ ශරීරයම පාවිච්චි කරන්නේ. අංකඩිච්ච ගොණෙක් නගරයක් මැද්දෙන් යන්නේ, මහා ජනාකීර්ණ පරිසරයක ගමන් කරන්නේ අංකඩිච්ච ගොණෙක් යන්නේ වගේ තමයි මම ජීවිතේ පරිහරණය කරන්නේ. තරුණෙක් තරුණියක් ලස්සනට ඇඳලා පැළඳලා පිරිසිදුව ඉන්නකො වෙලාවක සර්පකුණක් එඟට දැම්මාම මොන වගේ පිළිකුලක් ඇති, ආන් ඒ වගේ තමයි මගේ ශරීරයත් මම පරිහරණය. ඉතින් මේකෙන් පැහැදිලි කරන්නේ මොකද්ද? මම කායගත සතිය වඩා නැති භික්ෂුවක් තමයි මෙහෙම මට චෝදනාවක් කරනවා නම් කරන්නේ. මම මේ ශරීරය ගැන ඇල්මක් නෑ, මට ආසාවක් නෑ, මට මේ ශරීරය කිරේ පිළිකුලක් තියෙන. නමුත් මේක කර්මයෙන් ලැබිච්ච දෙයක්, ඒක ලැබිච්ච දේ පරිහරණය කරන්න වෙනවා. දැන් අපි විරූපී ශරීරයක් ලැබුණත් ඒත් අපි පරිහරණය කරන්න එපා. කැතයි කියලා හිතුණත් ඒත් අපි මේක පරිහරණය කරන්න එපා. ලස්සනයි වුණත් පරිහරණය කරනවා, අවලස්සනත් පරිහරණය කරනවා. ඉතින් මේක ලැබිලා දෙන කර්මයෙන්නේ පින්නතුනි. අපි කියලාගෙන ආපු ශරීරයක් නෙමෙයිනේ, කියලාගෙන ආපු පාටක් නෙමෙයිනේ, කියලාගෙන ආපු හැඩයක් නෙමෙයිනේ. මේක කර්මයෙන් ලැබිච්ච ස්වභාවය. ලැබිච්ච දේ අපි පරිහරණය කරන්න ඕනේ. ලස්සන උනායි කියලා ආඩම්බර වෙලා හරියන්නේත් නැහැ, අවලස්සන වෙලා දුක් වෙලා හරියන්නේත් නැහැ. කර්මයෙන් ලැබිච්ච දායාදයක්. කම්මස්ස කෝමී කම්ම දායාදෝ කම්ම යෝනී කම්ම බන්දෝ කියලා තමයි බුදුහාම දේශනා කළේ. ඒක තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කළේ, මේ රූපයේ ශරීරයට මම ඇලෙන්නේ නැහැ කියන එක පැහැදිලි කරනවා. මේ මහා භික්ෂු සංඝයා ඉදිරියේ, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ මහා සීහනාදේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කරනකොට අර පෘථග්ජන භික්ෂුව අර සරුත් මහරහතන් වහන්සේ ඇඟි හැප්පිලා ගියා, සමාව ගත්තේවත් නැහැ කියලා චෝදනා කරපු භික්ෂුවගේ දහඩිය දාන්න පටන් ගත්තා. ඒ වගේම තමයි උන්වහන්සේට මල මුත්‍රා පවා පිට වෙන තත්ත්වයට වගේ පත් වෙන්න පටන් ගත්තා. බය වුණා, කර කියා ගන්න දෙයක් නැති වෙනකොට. බුදුහාමුදුරු මේ සියල්ලම අහගෙන හිටියා. මොකද බුදුහාමුදුරු දන්නා මේ මොකද්ද මෙතන ඇත්ත නැත්ත. මොකද බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සාරිපුත්ත මේ මෝග පුරුෂයාට සමාව දෙන්න කිව්වා. මොකද මේක ආර්ය උපාද අකුසලයක්. රහතන් වහන්සේ නමක් ගත්තත් රහතන් වහන්සේ නමකගෙන් උතුම්ම කෙනා තමයි සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ. මේ සංඝ ශාසනයේ කෙලවර මහා ප්‍රඥාවන්තය. උන්වහන්සේට තමයි මේ පරිභව කළේ. ඒක තමයි කියන්නේ ආර්ය උපවාද අකුසලයේ කියලා කියන්නේ. ඒතර එහෙමනි උත්තමයේකට තමයි මේ පරිභව කළේ. එහෙම නොකොලොත්, සමාව නොදුන්නොත් සමහර විට කියන මහා දරුණු විපත්තියක් වෙනවා. උණුලේ වමනේ ගිහිල්ලා ඔහුට ලොකු විපත්තියක් සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මෝග පුරුෂයාට සමාව දෙන්න කියලා. එතකොට අර භික්ෂුවට සරියුත් මහරහතන් වහන්සේ කිසිම පැකිලීමක් නැතුව සමාව දුන්නා. උන්වහන්සේ බොහොම නිහතමානී. ඒකනේ කියන්නේ නිහතමානී, ඉවසීමේ ආදී ගුණාංග වතුන් සරියුත් මහරහතන් වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒක ඒ ශ්‍රීහනාදෙත්‍රි අවසන් වෙනකොට තමයි බුදුහාමුදුරු මේ ගාථාව දේශනා කළේ. පටවී සමෝනෝ විරුජ්ජති ඉන්දකීලෝ උපමෝතාදී පුබ්බතෝ රහදෝ අපේත කද්දමෝ සංසාරණ භවಂತಿ తాදී. ඒ කියන්නේ යමෙක් මේ මහා පොළොව හා සම වූයේ ඉන්ද්‍රකීලයක් බඳු වූයේද, නොසැලෙන ගති ඇත්තේද, කිසිවෙක් කිපෙන්නේ නැහැ. මේ අර මඩ ඇති විලක නෙළුමක් පිපෙනා වගේ මේ සංසාරේ සැරිසරාගෙන ආපු ගමනේදී උඩට මතු වෙලා පිරිසුදු නෙළුමක් බවට පත් වුණා වගේ පත්මාකාර ජීවිතය ගැන බුදුහා දේශනා කළේ. ඒ වගේ මේ අෂ්ටලෝක ධර්මයට කම්පාවට පත් වෙන්නේ ඉන්ද්‍රකීලයක් වගේ. රතන සූත්‍රයේ සඳහන් වෙන යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේ වියසම්පකම්පියෝ සතර දිසාවෙන් හුලන හමන හුලඟට සැලෙන්නේ නැහැ වගේ, සැලෙන්නේ නැහැ වගේ තමයි ඉන්ද්‍රකීලය. නගරේ මැද්දේ දෙන ඉන්ද්‍රකීලය හොලවන්න බෑ වගේ තමයි අෂ්ටලෝක ධර්මයට කම්පාවට පත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඉතින් මේකෙන් අපිට ගත ඇති ගොඩාක් ආදර්ශ තියෙනවා. ඉතින් නිහතමානී භාවය, අවංක භාවය, නිවැරදි භාවය. තවත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුණාංග ගණනාවක් තිනමන් තවත් කාල වේලාවන කෙටියෙන් පැහැදිලි කළොත්, උන්වහන්සේ ඉවසීමේ භික්ෂුන් වහන්සේලා අතර අගතන්තුර ලැබුවයි කියන කාරණාව ඒ කාලේ බොහොම ප්‍රචලිත වෙලා තිබ්බා. උන්වහන්සේ බොහොම ඉවසීමක් තියෙනවා කියලා. නිසා එක්තරා පුද්ගලයෙක් උන්වහන්සේගේ ඉවසීම බලන්න කියලා උන්වහන්සේ වඩිනකොට පිටිපස්සෙන් ගිල වැරෙන් පිටට පහරක් ගැහුවා එක්තරා බමුණෙක්. අනේ සරුත් මහරහතන් වහන්සේ මේ පිටිපස්සෙවත් බැලුවේ. ඉස්සරහට එහෙම වැඩම කරගෙන ගියා. දැන් අපි නම් කවුරු හරි ගැහුවොත් බැන්නොත් පිටිපස්ස ඇරලා බලලා ඒකට ලොකු ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් සරුත් මහරහතන් වහන්සේ මේ පිටිපස්සවත් බැලුවේ. කවුද ගැහුවේ කියලාවත් බැලුවේ නෑ. ඉදිරියට ගියා. අර පුද්ගලයාට ඒක දරා ගන්න බැරි වුණා. දුවල ගිහිල්ලා වැඳලා සමාව ගත්තා. ස්වාමීනි මම පරීක්ෂාවක් කළේ, මට ඒක දැනුණා, අනේ මට සමාවෙන්න කියලා. ඉතින් ඒ වගේ කෙනෙක්. තවත් කාරණාවක් සඳහන් කරන්න අවශ්‍යයි. සරුත් මහරහතන් වහන්සේ ඇතුළු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නේ චාරිකාවේ දෙනවා. ඔය චාරිකාවේ එක්තරා තැනක නැවතෙනවා ලැබුම්හලක රාත්‍රී. බුදුරජාණන් වහන්සේ අලුයම් කාලේ කැසිගිලියට යනකොට කිවිසුම් හඬ කිවිසුම් අරින හඬක් ඇහෙනවා. කැසිගිලිය එහා පැත්තේ බුදුරජාණන් වහන්සේ අහනවා, කවුද ඔතන ඉන්නේ? ස්වාමීනි මම සාරිපුත්ත කියලා. සාරිපුත්ත, ඔබ මොකද මේ කැසිගිලි අගුවේ? බලන්න මේ සරුත් මහරහතන් වහන්සේ දා රාත්‍රී ගත කළ දිනේ ඒ තාමත් කැසිගිලි අගුවේ වගේ බොහොම තැනක, දුර්වල තැනක. අර ආසන හොඳට තිබිලා තියෙන භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් ඒ තැන්වල වැඩ ඉන්නවා. ඇයි ඔබ මෙතන ඉන්නේ කියලා. ස්වාමීනි මම එන්න පරක් වුණා. මම එනකොට සියලුම භික්ෂුන් වහන්සේලා ආසන අල්ලගෙන, ඒ කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ ඇඳන් ඉන්න තැන්, නවා නේවාසික පහසුකම් සියල්ලම අල්ලගෙන. මට එනකොට, මම එනකොට කිසිවක් ඉතුරු වෙලා තිබ්බේ නැහැ. ඒ පරක්කු වෙලා තියෙන්නේ සඳහන් කරනවා විහාරයෙන් වැඩම කරනකොට භික්ෂුන් වහන්සේලා කවුරුත් සුද්ධ පවිත්‍ර කරලා ඇවිල්ලා නැහැ. සරුත් මහරහතන් වහන්සේ සියල්ලම සුද්ධ පවිත්‍ර කරලා ඇවිල්ලා එනකොට පරක්කු වෙලා. ඒ ප්‍රමාදය නිසා එනකොටත් භික්ෂුන් වහන්සේලා සියල්ලම අල්ලගෙන. අනේ බුදුරජාණන් වහන්සේ ධර්ම සංවේගයක් ඇති වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරව ශික්ෂාවක්. දැන් මම මේ දේශනාවේ මුල පැහැදිලි කළා. මේ ශික්ෂා පනවන්න හේතු වෙච්ච කාරණා පිළිබඳව මම මේ දේශනාවේ මුලදී සඳහන් කළා. එතෙන්දි සඳහන් කරනවා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කිසිදු භික්ෂුවක් පැමිණි විදිහට නෙමෙයි ආසන අල්ලගන්න ඕනේ, පිළිල කරන්න ඕනේ වැඩිමල් පිළිවෙලටයි කියලා. දැන් අදට වුණත් භික්ෂුන් වහන්සේලා දානෙකටද, බණකටද, පිරිතකටද, පාංශුකූලයකටද වැඩම කළොත් වැඩ ඉන්නේ වැඩිමල් පිළිවෙලට. අපේ හිතමුකෝ ලොකු හාමුදුරන් වහන්සේලා වැඩලා නැත්නම් ඊට ඉඩ තියලා තමයි අනික හාමුදුරු ඉඳගන්නේ. අදටත් එහෙමයි. ඒකේ බුදුරජාණන් වහන්සේ දා අනුදැන වදාරපු ශික්ෂාව පැනු යන්නේ මේ විදිහට. කිසිම කෙනෙක් වේලාසනෙන් ආපු පළියට අල්ලගන්න බෑ ඉඩ. වැඩිමල් පිළිවෙලට රුද පටිපාටියට අනුව තමයි වැඩ ඉන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරුවා. මේ සරුත් මහරහතන් වහන්සේ මූල් කරගෙන තමයි දේශනාව කළේ. ඉතින් කාටවත් කියන්න ගියේ නෑ සරුත් හාමුදුරු. කාටවත් චෝදනා කළෙත් නෑ. උන්වහන්සේ අතුපතු ගාල් සුද්ධ පවිත්‍ර කළ තමයි. ඒ වගේ මහා නිහතමානී මහා ගුණයන්ගෙන් විශාල පරිපූර්ණ මහා චරිතයක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිතය. ඒ නිසා ඊට වැඩි අපිට කාල වේලාව නොමැති නිසා කල්පනා කරගන්න ඔබ හැම දෙනාම මේ ජීවිතයේ මේ මහා රහතන් වහන්සේලාගේ, විශේෂයෙන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිතයේ තව ගොඩාක් දේවල් කියන්න තියෙනවා. උන්වහන්සේලාගේ මහා ගුණය අපිට ආදර්ශයට ගන්න වටිනවා. ඒ නිසා අවුරුද්දක් අවසන් වෙලා අවුරුද්දක් ලබන මේ මොහොතේ අලුත් අවුරුදු 2025 වසරේ ඔබේ නැවුම් බලාපොරොත්තු ඇති කරගෙන ඉවසීම, අදිෂ්ඨානය, නිහතමානී භාවය කියන මේ කරුණු කාරණා දියුණු කරගෙන යහපත් වසරක් බවට පත් කරගන්නට ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. එනිසා මේ රැස් කරගත්ත වටිනා උදාර කුසල් ශක්තිය, ධර්ම ශ්‍රවණය කිරීමේ රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය ඔබ හැම දෙනාටම උතුම් අමා මහ නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එනම් මේ 2024 වසරේ ඉතින් අවසාන දවස් කීපේ ගත කරන්නේ. ඒ නිසා හිරු FM සදහම් උදෑසන ධර්මානුශාසනාවේ ප්‍රධාන වශයෙන් අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන මේ ධර්ම දානමේ කුසලය හිරු මාධ්‍යාලයේ සභාපතිතුමා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටමත්, කාර්ය මණ්ඩලයටත්, සෑම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්න භාවයේ දීර්ඝා සම්පත්තිය ලැබේවා. බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත සූවිසි මහාගුණ බලයේ ආශිර්වාද බලයෙන් ඉදිරි වසර තුලත් හොඳින් මේ මාධ්‍යකරණය කටයුතු කරගන්නට, ලෝකයාට ධර්මය ප්‍රචාරය කරන්නට යහපත් මාධ්‍යකරණයක් කරගෙන යාමට ඉතුමාට ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම රත්නත්‍රය ආශිර්වාදේ නිදුක් නිරෝගී සම්පත්ති ලැබේවා ධර්මාබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ධර්ම ශ්‍රවණය කළා වූ අප රටවාසී ලෝකවාසී සෑම දිනාටමත් මේ පුණ්‍ය ශක්තිය බලෙන් නිදුක් නිරෝගී සම්පන්න භාවයේ දීර්ඝා සම්පත්ති ලැබේවා ලබන්නා වූ 2025 වසර හැම දිනාටම සෞභාග්‍යමත් වසරක් වේවා යහපත් වසරක් වේවා හැම දිනාගේ මෙලොව පරලොව ජීවිත යහපත් වේවා උතුම් නිවනින් සැනසෙන මේ පින් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරං රක්කන්තු ශාවකං තී. හැම දිනාටම ධර්මාබෝධිය පිණිස මේ පින හේතු වේවා. තෙරුවන් සරණයි.
අද හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ හංවැල්ල දිද්දෙනිය ඓතිහාසික කුණංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසන අධිකාරී පූජ්‍ය දිද්දෙනියේ විමලසංක ස්වාමීන් වහන්සේ. Thank you.